ඌවේ කුරු කෙතර ගුවන් විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඊළඟට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණි වල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
අයිබවන් ආදරණීය දුවේ පුතේ, ඉතින් මේ සූදානම් පුරවැසි අධ්‍යාපනයේ 10 වසරේ අපේ ආදරණීය දුවලා පුතාලට පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නවා බදුල්ල විහාර මහදේවි බාලිකා මහාවිද්‍යාලයේ චම්පිකා ප්‍රියදර්ශිනී ගුරුමෑණියන්.
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේට පිණී සිටින සියලුම දරුවන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආදරණීය දුවේ පුතේ, ඔයාලා ඉක්මනටම ගිහින් 11 ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපනයේ පොතයි අභ්‍යාස පොතකුයි අරගෙන එන්නකෝ. ආදරණීය දරුවනි, ඔයාලා පාසලට ගියාම ඔයාලට කැමති විදිහට ඉන්න පුළුවන්ද? බැහැ නේද? පාසලේ තියෙන නීති රීතිවලට අනුව ඔයාලට පාසල තුල ජීවිතේ ගත කරන්න වෙනවා. ඒ වගේම තමයි පාරට ගියාම පාරේ තියෙනවා මාර්ග නීති. ඒ වගේම අපි යම් කිසි දීපලක් වගේ දෙයක් මිලදීලා ගන්නකොට තියෙන නීතිවලට කියන දීපල නීති. එතකොට මේ විදිහට විවිධ නීති මගින් මොනවාද සිද්ධ වෙන්නේ? අපිව පාලනය වීම. අපිව පාලනය වීම. එහෙනම් මම අද ඔයාලට කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ පළමු පාඩම විදිහට තියෙන පුරවැසි අධ්‍යාපනයේ පෙළ පොතේ පළවෙනි පාඩම විදිහට තියෙන නීතිය හා යුක්තිය කියන පාඩම පිළිබඳව ඔයාලට කරුණු ඉදිරිපත් කරන්න. මේ පාඩම ඔයාලගේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ප්‍රශ්න කීපයක්ම හැදෙන පාඩමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ප්‍රශ්න කීපයක්ම හැදෙන පාඩමක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා මම ආදරණීය දුවල පුතාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා මේ පාඩමට මාත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. නීතියක් කියන්නේ මොකක්ද? කියන්න බලන දුවේ පුතේ, නීතියක් කියන්නේ මොකද්ද? නීතියක් කියලා කියන්නේ යම් කිසි රටක වේවා, එහෙම නැත්නම් යම් කිසි ජන සමූහයක, නැත්නම් ප්‍රජාවක මිනිස් හැසිරීම පාලනය කිරීම හා ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා අනුගමනය කළ යුතු බවට පනවනු ලබන රීති පද්ධතියකට අපි කියනවා සරලව නීතියක් කියලා. තවත් සරලව අපි කිව්වොත් අපේ බාහිර චර්යාවන් පාලනය කිරීම සඳහා තියෙන රීති පද්ධතියට අපි කියනවා නීතියක් කියලා. මේ නීතිය කියන එක පිළිබඳව වඩා තහවුරු කරගන්න අපි විවිධ චින්තකයන් විසින් නීතිය පිළිබඳව අර්ථකථනය කරලා තියෙන ආකාරය පොඩ්ඩක් විමසා බලමු. මේ පිළිබඳව ඉතාම වැදගත් අර්ථකථනයක් ඉදිරිපත් කරපු චින්තකයෙක් විදිහට හඳුන්වන්න පුළුවන් TH Green. TH Green. TH Green මෙන්න මේ විදිහට කියනවා. නීතිය යනු රාජ්‍ය විසින් ක්‍රියාවට නංවනු ලබන අයිතිවාසිකම් සහ බැඳීම් පිළිබඳ පද්ධතියකි. නැවත වතාවක් මං කියන්නම්. නීතිය යනු රාජ්‍ය විසින් ක්‍රියාවට නංවනු ලබන අයිතිවාසිකම් සහ බැඳීම් පිළිබඳ පද්ධතියකි. මොහුගේ නිර්වචන නැවත අපි බැලුවොත් මේ නීතිය සකස් කරන්නේ කවුද එහෙනම්? රාජ්‍ය විසින්. එතකොට රාජ්‍ය විසින් සකස් කරන සහ ක්‍රියාවට නංවන අයිතිවාසිකම් සහ බැඳීම් විදිහට මොහු නීතිය හඳුන්වන. ඒ වගේම මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරපු තවත් චින්තකයෙක් තමයි ජෝන් ඔස්ටින්. කවුද පුතේ? ජෝන් ඔස්ටින්. ජෝන් ඔස්ටින් කියනවා, නීතිය යනු පරමාධිපත්‍ය දේශපාලන අධිකාරියක් විසින් නිකුත් කරනු ලබන ආඥාවක් වන අතර එය කඩ කිරීම දඬුවමට හේතු වෙනවා කියලා. මොහුගේ නිර්වචනයේ වැදගත් කාරණා කිහිපයක් තියෙනවා. පරමාධිපත්‍ය දේශපාලන අධිකාරියක් විසින්. පරමාධිපත්‍ය දේශපාලන අධිකාරියක් කියන්නේ ජනතාව විසින් තෝරාපත් කරගනු ලබන දේශපාලන අධිකාරිය. ඒ කියන්නේ ආණ්ඩුවක්. නිකුත් කරන ලබන ආඥාව නීතියක් වෙනවා. හැබැයි මෙතන තව කාරණයක් කියනවා. මේ ආඥාව මේ නීතිය කඩ කරපුවාම දඬුවමකට ලක් වෙනවා කියලා. ඒතර මේ විදිහට TH ග්‍රීන් සහ ජෝන් ඔස්ටින් නීතිය අර්ථකථනය කරලා තියෙනවා. ඒතර අපිට පේනවා එහෙනම් රාජ්‍ය විසින් මේ නීතිය පනවන්නේ රාජ්‍යර තමයි අධිකාරී බලයේ හිමි වෙන්නේ. එතකොට මේ නීතිය කැඩුවාම මොකද වෙන්නේ? දඬුවමට ලක් වෙනවා කියලා අපිට මේ නිර්වචන වලින් උකහා ගන්න පුළුවන් ප්‍රධාන කාරණිය බවට පත් වෙනවා. සෑම සමාජයක්ම නීතියකට අනුව පාලනය වෙන්න ඕනේ. නීතියක් නැත්තම් මොකද වෙන්නේ? සමාජයේ මිනිසුන් Tamanට ඕන ඕන විදිහට කටයුතු කරන්න යනවා. එහෙම කටයුතු කිරීමේදී මොකද වෙන්නේ? විවිධ ගැටලු සහගත තත්ත්වයන්ට ලක් වෙන්න පුළුවන්. මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙන්න පුළුවන්. නමුත් හැමෝම එකම නීතියකට යටත් වෙනවා නම් ඒ සමාජය යහපත් සමාජයක් බවට පත් වෙනවා. මේ නීතිවලට ගරු කිරීම පුරවැසියෝ වෙන අපගේ වගකීමක්. රටක ඉන්න සියලුම දෙනා අපි පුරවැසියෝ කියලා හඳුන්වනවනේ. එතකොට මේ පුරවැසියන්ගේ වගකීම තමයි ඒ රටේ නීතිවලට අනුව කටයුතු කිරීම. නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඒ සමාජයේ මිනිසුන්ගේ ජීවිත සුරක්ෂිත වෙනවා. මිනිසුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වෙනවා. ඒ වගේම මිනිසුන්ගේ දේපල ආරක්ෂා වෙනවා. එතකොට නීතිය හරියට ක්‍රියාත්මක වීමට අපි කියනවා නීති ආධිපත්‍ය කියලා. නීති ආධිපත්‍ය තියෙන සමාජයක මිනිසුන්ගේ ජීවිත සුරක්ෂිතයි. මිනිසුන්ගේ අයිතිවාසිකම් මිනිසුන්ට නියමාකාරයෙන් ලැබෙනවා. ඒ වගේම මිනිසුන්ගේ දේපල සුරක්ෂිත වෙනවා. එහෙනම් මේකෙන් අපිට තවත් දෙයක් කියනවා, නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක නොවන තැන මිනිසුන්ගේ ජීවිත සුරක්ෂිත වෙන්නේ, ඒ වගේ මිනිසුන්ට අයිතිවාසිකම් ලැබෙන්නේ, මිනිසුන්ගේ දේපල සුරක්ෂිත වෙන්නේ නැහැ. එහෙනම් අපිට පේනවා නීතිය කියන එක ඉතාම වැදගත්. මිනිසුන් සමාජයේ ජීවත් වෙනකොට යහපත් සමාජයක් බවට පත් වෙන්න නම් අනිවාර්යෙන්ම සමාජයක නීතිය තිබිය යුතු වෙනවා. ඒ වගේම දරුවනේ, මේ නීතිය ඉතාම සමීපව සම්බදතා පවත්නවා යුක්තියත් එක්ක. නීතිය හා බැඳුණු අනෙත් සංකල්පය තමයි යුක්තිය කියන්නේ. යුක්තිය කියන එක අපි සරලව ගත්තොත් සාධාරණ හැසිරීම හෝ සැලකුම විදිහට හඳුන්වන්න පුළුවන්. අපක්ෂපාතීව සියලුම දෙනාට නීතිය ඒකාකාරයෙන් ක්‍රියාත්මක වීම. එහෙම නැත්නම් හැමෝටම නීතිය එක සමානාකාරයෙන් ක්‍රියාත්මක වීමට කියනවා යුක්තිය කියලා. එහෙනම් නීතිය ක්‍රියාත්මක කිරීම යුක්ති සහගත සහ සාධාරණ විය යුතු වෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම යුක්ති සහගත සහ සාධාරණ විය යුතු වෙනවා. ඊට පස්සේ අපි බලමු දුවේ පුතේ, මේ පාඩමේ අපි පළවෙනිම අර්ථකථනය කළා නීතිය කියන්නේ මොකක්ද කියලා. නීතිය මගින් මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට ඔයාලගේ අවධානය යොමු කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නීතියේ ගුණාංග පිළිබඳව. වලට විභාගෙටත් එන්න පුළුවන් නීතියේ ගුණාංග මොනවාද කියලා. නීතියේ පළවෙනි ගුණාංගය තමයි අධිකාරී බලය පදනම් කරගෙන රාජ්‍ය විසින් පනවන්නක් වීම. මේ අධිකාරී බලය තියෙන්නේ කාටද? රාජ්‍යයට විතරයි. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක නම් ජනතාව විසින් මේ බලය ආණ්ඩුවකට පවරලා තියෙනවා. මේ අධිකාරී බලය තව නමකින් හඳුන්වන ස්වාධිපත්‍ය බලය, පරමාධිපත්‍ය බලය කියන නම් වලින්මුත් හඳුන්වන්න පුළුවන්. තර වෙනත් කිසිම ආයතනයකට රාජ්‍යයක ආයතනයකට පුද්ගලයෙකුට මේ බලය නැහැ. රාජ්‍යයක් වීම නිසාම රාජ්‍යයකට හිමිවන මේ බලය තුලින් තමයි නීතිය පනවන්නේ. එහෙනම් නීතියේ ප්‍රධාන ගුණාංගයක් තමයි අධිකාරී බලය පදනම් කරගෙන පනවන්නක් වීම. දෙවැනි ගුණාංගයේ විදිහට හඳුන්වන්න පුළුවන් මේ නීති පනවන්නේ මිනිසුන්ගේ චර්යාවන් එහෙම නැත්නම් ක්‍රියාකාරකම් පාලනය කරන්න. නීතිය මගින් සිද්ධ වෙන්නේ ප්‍රසිද්ධ වෙන ප්‍රධාන කාරණේ තමයි අපේ චර්යාවන් පාලනය කිරීම. ඒ නීතිය මගින් අපි කරන්න ඕනි මොකද්ද නොකරන්න ඕනි මොකද්ද කියන එක පිළිබඳව පැහැදිලි දක්වලා තියෙනවා. තුන්වෙනි ගුණාංගයේ විදිහට හඳුන්වන්න පුළුවන් යුක්ති සහගත හා සාධාරණ විය යුතු වීම. එතකොට නීතිය හැමෝටම සමාන ආකාරයෙන් සාධාරණව ක්‍රියාත්මක කළ යුතුයි. එවිට යුක්තිය කියන ගුණාංගය සම්පූර්ණ වෙනවා. ඒ වගේම දුවේ පුතේ නීතිය මගින් පොදු සමාජ යහපත ඇතිවිය යුතු වෙනවා. සමාජයේ සීලුම දෙනාගේ යහපත උදා කිරීම නීතියේ එක් ගුණාංගයක් විදියට හඳුන ගන්න පුළුවන්. මිනිසුන්ගේ යහපත නීතිය මගින් ඇති කරන නිසා මිනිස්සු නීතියට අවනත වෙන්න පුළුවන්. ඊළඟ ගුණාංගයේ විදියට අපිට හඳුන ගන්න පුළුවන් වෙනස් වෙන සමාජ අවශ්‍යතා අනුව නීතිය වෙනස් විය යුතුයි. දැන් ඈත අතීතයේ තිබුණ නීතියක් වර්තමානයට නොගැලපෙන්න පුළුවන්. ඒ නිසා වර්තමානයට ගැලපෙන ආකාරයට නීති සකස් කරගත යුතු වෙනවා. එහෙනම් නීතිය වෙනස් වෙන සමාජයට අනුව වෙනස් විය යුතු වෙනවා. මේක නීතියේ ප්‍රධාන ගුණාංගයක්. ඒ විතරක් නෙවෙයි නීතිය පැහැදිලිව හා නිරවුල්ව ලියා තැබිය යුතු වෙනවා. එතකොට නීතියට අනුව කටයුතු කරන්න නම් නීතිය විනිශ්චය කරන්න නම් නීති අර්ථකථනය කරන්න නම් නීතිය පැහැදිලිව ලියා තැබිය යුතු වෙනවා. ඒ වගේම තවත් ගුණාංගයක් විදිහට හඳුන්වන්න පුළුවන් නීති කඩ කිරීම දඬුවම් ලැබී හැකි වරදක් බවට පත් වෙනවා. අපි දන්නවා රාජ්‍යයක ජීවත් වෙනකොට ඒ රාජ්‍යයේ ජනතාවගේ යහපත සඳහා ඇති කරලා තියෙන මේ නීතිවලට අනිවාර්යයෙන්ම යටත් විය යුතු වෙනවා. ඒ නීති කඩ කළාම විවිධාකාරයේ දඬුවම් වලට පුද්ගලයා ලක් වෙනවා. මේ විදිහට දුවේ පුතේ අපිට නීතියේ ගුණාංග සඳහන් කරන්න පුළුවන්. මම නැවත නීතියේ ගුණාංග කියන්න. අධිකාරී බලය පදනම් කරගෙන පනවන්නක් වීම, මිනිස් ක්‍රියාකාරකම් හා චර්යාවන් නීතිය මගින් පාලනය කිරීම, යුක්ති සහගතව හා සාධාරණව නීති ක්‍රියාත්මක වීම, නීති මගින් පොදු සමාජ යහපත ඇති කරවීම, වෙනස් වන සමාජ අවශ්‍යතාවලට අනුව නීතිය වෙනස් වීම, නිරවුල්ව හා පැහැදිලිව දැක්විය යුතු වීම, නීති කඩ කිරීම දඬුවම් ලැබීමට දඬුවම් ලැබිය හැකි වරදක් වීම. මෙන්න මේ කියන කාරණා දුවේ පුතේ නීතියේ ගුණාංග විදියට හඳුන ගන්න පුළුවන්. ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයට නීතියේ ගුණාංග දෙකක් ලියන්න කියලා සමහර වෙලාවට අර ඍජු පිළිතුරු ලියන්න තියෙන ප්‍රශ්න 10ට මේ ප්‍රශ්නය එන්න පුළුවන්. මම හිතනවා දැන් ආදරණීය දුවල පුතාලට මේ නීතියේ ගුණාංග හොඳටම පැහැදිලි වෙන්න ඇති කියලා. හරි, ඊළඟට අපි බලමු නීතියේ මූලාශ්‍ර මොනවාද කියලා. මොකද්ද මූලාශ්‍රයක් කියන්නේ? යම් කිසි දෙයක් බිහිවීම සඳහා ඇතිවන සාධක. බිහිවීමට බලපාන සාධකවලට අපි කියනවා මූලාශ්‍රයක් කියලා. ඒ වගේම නීති ආරම්භ වීමට බලපාන සාධක එහෙම නැත්නම් මූලාශ්‍ර කිහිපයක්ම අපිට හඳුන ගන්න පුළුවන්. මොනවාද නීතියේ මූලාශ්‍ර? එකක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපේ රටේ උත්තරීතර නීතිය විදිහටනේ හඳුනගන්නේ. එතකොට නීතියේ මූලාශ්‍ර ප්‍රධාන මූලාශ්‍රයක් විදිහට අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන ගන්න පුළුවන්. ඒ වගේම විවිධ අණපණත් නීතියේ මූලාශ්‍ර වෙනවා. විවිධ අණපණත් ඇති වෙන්නේ කොහෙද? පාර්ලිමේන්තුව තුල. එතකොට පාර්ලිමේන්තුව මගින් සම්මත කරන විවිධ අණපණත් නීතියේ මූලාශ්‍ර විදියට හඳුන ගන්න පුළුවන්. ඊළඟ එක අධිකරණ තීන්දුව. අධිකරණයේ විසින් ඉහළ අධිකරණ විසින් දෙන ලද නඩු තීන්දුව පසුකාලීනව නඩු තීන්දුව සඳහා භාවිතා කරන්න පුළුවන්. ත්‍රී නඩු තීන්දුවත් නීතියේ මූලාශ්‍ර විදියට හඳුන ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි නීති විශාරදයන්ගේ මත හා විද්‍යාත්මක සිද්ධාන්තත් නීතියේ මූලාශ්‍ර විදියට හඳුන ගන්න පුළුවන්. නීති විශාරදයන් විසින් පනවන නීතිය නීති විශාරදයන් විසින් පවතින නීතිය අධ්‍යයනය කරමින් ඉදිරිපත් කරන විවිධ අදහස් සහ නීති විද්‍යාත්මක සිද්ධාන්ත විදියට සැලකෙනවා. එතකොට මේ නීති විශාරදයන්ගේ විවිධ මතත් ඔවුන්ගේ විද්‍යාත්මක සිද්ධාන්තත් නීතියේ ආරම්භය සඳහා බලපානු ලබනවා. ඒ වගේම සිරිත් විරිත්. ඔයාලා දන්නවා සිරිත් විරිත් කියන්නේ සමාජය පිළිගත් කාලයක් තිස්සේ පිළිගත් මනවින් ස්ථාපිතව තියෙන සිරිත් විරිත් නීතියේ මූලාශ්‍ර විදියට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ආගම් විවිධ ආගම් පදනම් කරගෙන නීති සකස් වෙලා තියෙනවා. උදාහරණයක් විදියට මුස්ලිම් නීතිය ඉස්ලාම් ආගම පදනම් කරගෙන බිහි වෙලා තියෙනවා. ඒ වගේම විහාර හා දේවාල ගම් පිළිබඳ නීතිය බෞද්ධ ආගම පදනම් කරගෙන බිහි වෙන නීති විදියට හඳුනා ගන්න පුළුවන්. ඒතර මේ විදිහට නීතියේ මූලාශ්‍ර අපිට දක්වන්න පුළුවන්. නැවත වතාවක් අපි බලමු පුතේ නීතියේ මූලාශ්‍ර මොනවාද කියලා. කියමු බලන්න මාත් එක්ක. ආණ්ඩු ක්‍රම විවස්ථාව, විවිධ අනපනත්, අධිකරණ තීන්දුව, නීති විශාරදයන්ගේ මත හා විද්‍යාත්මක සිද්ධාන්ත, සිරිත් විරිත්, ආගම නීතියේ මූලාශ්‍ර විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් දුවල පුතාලට නීතියේ මූලාශ්‍ර යනු කුමක්ද? නීතියේ මූලාශ්‍ර ලියන්න කියලා આવොත් ඔයාලට පිළිතුර සකස් කරගන්න පුළුවන් නැති. දුවේ පුතේ මේ නීති විවිධාකාරයට වර්ග කරන්න පුළුවන්. නීති විවිධාකාරයට වර්ග කරන්න පුළුවන්. නීතිය ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරනවා. ඒවනම් දේශීය නීතිය සහ අන්තර්ජාතික නීතිය. මොකද්ද? දේශීය නීතිය හා අන්තර්ජාතික නීතිය. අපි බලමු දේශීය නීතිය කියන්නේ මොකක්ද කියලා. දේශීය නීතිය කියලා කියන්නේ යම් රටක් තමන්ගේ දේශ සීමාව තුල බලපැවැත්වෙන පරිදි පනවනු ලබන හෝ ක්‍රියාත්මක කරන නීතිය. ඒ කියන්නේ තමන්ගේ රට ඇතුළත පනවන හා ක්‍රියාත්මක කරන නීතියට කියනවා දේශීය නීතිය. හැබැයි මේ දේශීය නීතිය රටෙන් රටකට වෙනස්. ඇයි රටෙන් රටට දේශීය නීතිය වෙනස් වෙන්නේ? ඒ කියන්නේ යම් කිසි රටක් තමන්ගේ රටේ අවශ්‍යතාවලට අනුව පමණයි නීතිය සකස් කරන්නේ සහ නීතිය ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා ලංකාවට ගැලපෙන විදිහට ලංකාවේ දේශීය නීතිය, ඉන්දියාවට ගැලපෙන විදිහට ඉන්දියාවේ දේශීය නීතිය, සෞදි අරාබියට ගැලපෙන විදිහට සෞදි අරාබියේ දේශීය නීතිය, මේ විදිහට රටේ අවශ්‍යතාවලට අනුව දේශීය නීතිය වෙනස් වෙන්න පුළුවන්. දේශීය නීතියත් නැවත කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. දේශීය නීතියත් නැවත ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. දේශීය නීතිය බෙදෙන ප්‍රධාන කොටස් තමයි ආණ්ඩු ක්‍රම විවස්ථා නීතිය, අපරාධ නීතිය, සිවිල් නීතිය වශයෙන්. දේශීය නීතිය ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. මොනවාද? ආණ්ඩු ක්‍රම විවස්ථා නීතිය, අපරාධ නීතිය සහ සිවිල් නීතිය වශයෙන්. මොකද ආණ්ඩු ක්‍රම විවස්ථා නීතියක් කියලා කියන්නේ? අපි දන්නවා රාජ්‍ය බලය ක්‍රියාවට නැංවීමේ උත්තරීතර නීතිය ආණ්ඩු ක්‍රම විවස්ථා නීතිය. රාජ්‍ය බලය ක්‍රියාවට නැංවීමේ උත්තරීතර නීතියට අපි කියනවා ආණ්ඩු ක්‍රම විවස්ථා නීතිය විදියට. මොකටද අපරාධ කියලා කියන්නේ? යම් කිසි සමාජයක හෝ වේවා, ප්‍රජාවක හෝ වේවා, පුද්ගලයෙකු, එහෙම නැත්නම් පුද්ගල කණ්ඩායමක් විසින් සමාජයට විරුද්ධව කරනු ලබන වැරදි සම්බන්ධයෙන් තියෙන නීතිවලට කියනවා අපරාධ නීති. එතකොට මොන වගේ අපරාධ සම්බන්ධයෙන්ද නීති තියෙන්නේ? අපරාධ කියනවා අපි මිනී මෙරුම්, මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ, සොරකම්, මද්‍රව්‍ය විකිණීම, ළමා අපචාර වගේ වැරදි ක්‍රියා අපි අපරාධ විදියට හඳුන ගන්න. එතකොට මේ වැරදි සම්බන්ධයෙන් තියෙන නීතිවලට කියනවා අපරාධ නීතිය කියලා. ඊළඟ දේශීය නීතියේ ප්‍රභේදය වෙන්නේ සිවිල් නීතිය. මොකද්ද සිවිල් නීතිය කියලා කියන්නේ? සිවිල් නීතිය කියලා කියන්නේ දුවේ පුතේ සමාජීය පුද්ගලයන්ගේ පුද්ගලික සම්බන්ධතා පාලනය කරන වෙලාවේ ඔවුන් සම්බන්ධයෙන් වන වැරදි සඳහා බලපාන නීති. ඒකට අපි නිරන්තරයෙන් මිනිසුන් එක්ක සමාජ සම්බන්ධතා පවත්වනවානේ. ඒතර මේ සමාජ සම්බන්ධතා පාලනය කරන සහ මේ සමාජ සම්බන්ධතා සිදු කිරීමේදී සිදුවන වැරදි සම්බන්ධයෙන් තියෙන නීතිවලට කියනවා සිවිල් නීති. උදාහරණ සම්බන්ධයෙන් ගන්න පුළුවන් අයිතිවාසිකම් සම්බන්ධයෙන් වෙන වැරදි සම්බන්ධයෙන් තියෙන නීති. විවාහ සම්බන්ධ ගැටලුවලදී තියෙන නීති. ඒ වගේම බැංකු ව්‍යාපාර ආදී සම්බන්ධයෙන් තියෙන නීති. සිවිල් නීති විදිහට හඳුන ගන්න පුළුවන්. හරි. දැන් දුවල පුතාලට දේශීය නීතියේ ප්‍රධාන ප්‍රභේද තුන හඳුන ගන්න හැකි වෙනවා. මොනවාද ඒවා? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය, අපරාධ නීතිය, සිවිල් නීතිය විදිහට අපි සඳහන් කළ මේ නීති වර්ග දේශීය නීතියේ ප්‍රභේද විදිහට අපි දැන් හඳුනගත්තා. ඊට පස්සේ අපි බලමු දුවේ පුතේ අන්තර්ජාතික නීතිය කියන්නේ මොකටද කියලා. දොර නීතියේ එක ප්‍රභේදයක් තමයි දේශීය නීතිය, අනිත් ප්‍රභේදය තමයි අන්තර්ජාතික නීතිය. අන්තර්ජාතික නීතිය කියලා සඳහන් කරන්නේ රටක් වෙනත් රටවල් සමග සම්බන්ධතා පැවැත්වීමේදී පාලනය වන නීතිය. රටක් වෙනස් රටක් සමග සම්බන්ධ වීමේදී මේ සම්බන්ධතා පාලනය කරන නීතියට කියනවා අන්තර්ජාතික නීතිය. එහෙම නැත්නම් විවිධ අන්තර්ජාතික සංවිධාන වෙන්න පුළුවන්, රාජ්‍ය නොවන සංවිධාන වෙන්න පුළුවන්, අන්තර්ජාතික වශයෙන් වැදගත් පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කරන ගනුදෙනුවලදී ඒවා පාලනය කිරීම සඳහා ඇති නීතියට කියනවා අන්තර්ජාතික නීතිය. මෙතනදී අපිට ඉතාම වැදගත් වෙන්නේ රටක් තවත් රටක් සමග සිදු කරන සම්බන්ධතා. එතකොට වර්තමානයේ වන විට අන්තර්ජාතික නීතිය විවිධ ශාඛා ඔස්සේ අපිට හඳුන ගන්න පුළුවන්. විවිධ අන්තර්ජාතික නීති වර්ග තියෙනවා. උදාහරණ විදිහට අන්තර්ජාතික මානව හිමිකම් නීතිය, පරිසර නීතිය, ආයෝජන නීතිය, සාගර නීතිය වගේ නීති වර්ග අන්තර්ජාතික නීති විදිහට හඳුන ගන්න පුළුවන්. ඒ වගේම මේ අන්තර්ජාතික නීතිය ක්‍රියාත්මක කරන, බලාත්මක කරන වැදගත් අන්තර්ජාතික ආයතන තියෙනවා. ඒ වගේ ආයතන ප්‍රධාන ආයතන දෙකක් තියෙනවා. ඒවා තමයි අන්තර්ජාතික යුක්ති අධිකරණය. මොකද්ද අන්තර්ජාතික යුක්ති අධිකරණය? අනිත් එක අන්තර්ජාතික අපරාධ අධිකරණය. අනිත් එක අන්තර්ජාතික අපරාධ අධිකරණය. මෙම අන්තර්ජාතික නීති බලාත්මක කරන ප්‍රධාන ආයතන දෙකක් විදියට හඳුන ගන්න පුළුවන්. හරි දුවේ පුතේ, ඔයා අපි බැලුවේ නීතියේ ප්‍රභේද. නීතියේ ප්‍රධාන කොටස් දෙකයි, දේශීය නීතිය, අන්තර්ජාතික නීතිය. එතකොට අපි මේ ප්‍රභේද දෙකම කතා කරලා අවසන් කළා. දැන් ඔයාලගේ අවධානය මම යොමු කරන්න සූදානම් වෙන්නේ ශ්‍රී ලංකාව පැත්තට. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීති පද්ධතිය පිළිබඳව ඔයාලට අවබෝධයක් ලබලා දෙන්න. හරි දුවේ පුතේ, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පොදු නීතිය අපි හඳුන්වනවා මොකක් කියලාද? ඔව්, රෝම ලන්දේසි නීතිය කියලා. එහෙනම් ලංකාවේ ක්‍රියාත්මක වෙන පොදු නීතියට අපි කියනවා රෝම ලන්දේසි නීතිය කියලා. ලංකාවේ ක්‍රියාත්මක වෙන පොදු නීතියට කියනවා රෝම ලන්දේසි නීතිය කියලා. මීට අමතරව ලංකාව තුල වෙනත් විශේෂ නීති වර්ග කිහිපයක් තියෙනවා. වෙනත් විශේෂ නීති වර්ග කිහිපයක් තියෙනවා. ඒ නීති වර්ග තමයි උඩ රට නීතිය, තේසවලාමේ නීතිය, මුස්ලිම් නීතිය විදියට අපිට හඳුන ගන්න පුළුවන්. මොනවාද දේශීය නීති වර්ග තුන? උඩ රට නීතිය, තේසවලාමේ නීතිය මුස්ලිම් නීතිය. මොකද්ද උඩරට නීතිය කියන්නේ? දැන් අතීතයේ අපේ ලංකාවේ තිබුණි රාජාණ්ඩු පාලන ක්‍රමයක්නේ. તો රාජාණ්ඩු පාලන ක්‍රමයේ තුල ශ්‍රී ලංකාවේ උඩරට රාජධානියේ ක්‍රියාත්මක වුණ නීති වලට කියන උඩරට නීතිය කියලා. මේ නීති ක්‍රියාත්මක වුණේ උඩරට ප්‍රදේශයේ සිංහලයන්ට පමණයි. නමුත් වර්තමානයේත් උඩරට සිංහලයන්ගේ විවාහය, දික්කසාදය, දේපල උරුමය වගේ අවස්ථාවලදී උඩරට නීතිය මගින් පාලනය වෙන්න පුළුවන්. උඩරට නීතිය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අවශ්‍ය නම් උඩරට නීතිය යටතේ පාලනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රටේ පොදු නීතිය අනුව උඩරට සිංහලයන්ට පාලනය වෙන්නත් පුළුවන්. ඊළඟ නීතිය මම ඔයාලට කිව්වේ තේසවලාමේ නීතිය කියලා. තේසවලාමේ නීතිය විශේෂයෙන්ම භාවිතා කරන්නේ උතුරු ප්‍රදේශයේ දෙමළ වැසියන් විසින්. විශේෂයෙන්ම උතුරු පළාතේ මන්නාරම් දිස්ත්‍රික්කයේ පදිංචි දෙමළ වැසියන්ට සීමා වෙච්ච නීතියක් විදියට තේසවලාමේ නීතිය හඳුන්වන්න පුළුවන්. තේසවලාමේ කියන වචනේ තේරුම භූමියේ චාරිත්‍ර කියන එක. එතකොට මේ උතුරු පළාතේ ඉන්න ද්‍රවිඩ වැසියන්ගේ උරුම අයිතිවාසිකම් දේපල පිළිබඳ කරුණු මේ තේසවලාමේ නීතිය මගින් පාලනය වෙනවා. ඊළඟ විශේෂ නීති ක්‍රමයේ තමයි අපේ රටේ තියෙන මුස්ලිම් නීතිය. මුස්ලිම් නීතිය අදාළ වෙන්නේ ඉස්ලාම් ධර්මයේ අදහන අයට. ඒතර ඉස්ලාම් ධර්මයේ අදහන අය ඕනෑම අයෙකුට මුස්ලිම් නීතිය අදාළ වෙනවා. මේ මුස්ලිම් නීතිය මූලාශ්‍ර විදිහට අපිට ගන්න පුළුවන් අල් කුරාණය, අල් හදීස්, ඉල්මාහා කියාස් වැනි ලේඛන මුස්ලිම් නීතියේ මූලාශ්‍ර විදිහට හඳුන ගන්න පුළුවන්. ඒතර 1929 මුස්ලිම් නීතියට අනුව නඩු විසඳීම සඳහා ලංකාවේ පළමු වරට උසාවියක් ඇති වෙනවා. ඒ උසාවි හඳුන්වනවා කාති උසාවි කියලා. හොඳට මතක තියාගන්න ඕනේ දුවල පුතාලා, මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් තියෙන උසාවි අපි හඳුන්වනවා කාති උසාවි කියලා. මොන උසාවිද? කාති උසාවි කියලා. ඔය අපි අවසන් කළේ නීතියේ නීතිය වර්ග කිරීම. නීතියේ වර්ග කිරීම යටතේ ලංකාවේ නීතිය ගැන කතා කරනකොට විශේෂ නීති වර්ග තුනක් තියෙනවා. උඩරට නීතිය, තේසවලාමේ නීතිය සහ මුස්ලිම් නීතිය විදිහට. ලංකාවේ ක්‍රියාත්මක වන පොදු නීතිය වන්නේ මොකද්ද දුවේ පුතේ? රෝම ලන්දේසි නීති. දැන් වලට නීති වර්ග පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්නේ ඇති. ඊට පස්සේ මම ඔයාලගේ අවධානය යොමු කරන්න ලෑස්ති වෙන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳව. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳව. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඓතිහාසික විකාශනය ගැන කතා කරනකොට අපේ රටේ රාජාණ්ඩු පාලන ක්‍රමයක් නිදුවේ පුතේ ක්‍රියාත්මක වුණේ. රජතුමා තමයි බලයේ උල්පත බවට පත් වුණේ. සියලුම බලතල රජු වටා ඒකරාශී වෙලා තිබුණා. ඒ වගේම තමයි රජතුමා ඉහළම අධිකරණ නිලධාරියා බවට පත් වුණා. රජතුමා තමයි නඩු අහන්නේ, ඒ සඳහා දඬුවම් නියම කරන්නේ. ඒ සියලුම අධිකරණ තීරණ ගන්න රජතුමා. ඊට පස්සේ පෘතුගීසීන් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ අල්ල ගන්නවනේ. දුවල පුතාලා මේ කාරණාව හොඳටම දන්නවා. පෘතුගීසීන් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගත්තට පස්සේ නීති කටයුතු සිදු කිරීම සඳහා විදානේ, කෝරාල, දිසාවේ කියන අය විසින් අධිකරණ බලයේ ක්‍රියාත්මක කළා. එතකොට මොවුන් ඇති කරපු මොවුන් විසින් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදානේ, කෝරාල හා දිසාවේ යන නිලධාරීන් පත් කරනු ලැබුවා. ඒ වගේම පෘතුගීසීන්ගෙන් පස්සේ අපේ රටට එනවා ලන්දේසීන්. ලන්දේසීන්ුත් මේ මුහුදුබඩ ප්‍රදේශ ආක්‍රමණය කරනවනේ. ලන්දේසීන් විසින් අධිකරණ දිස්ත්‍රික්ක තුනක් ඇති කරනවා. මේක බොහෝ විභාගවලට එන කාරණයක්. ලන්දේසීන් විසින් නැති කරපු අධිකරණ ආයතන තුන කුමක්ද කියලා ඔයාලගේ විභාගයටත් එන්න පුළුවන්. ඒතර ලන්දේසී යුගයේදී ඇති කරපු අධිකරණ දිස්ත්‍රික්ක වන්නේ කොළඹ, යාපනය, ගාල්. ලන්දේසීන් විසින් ඇති කරපු අධිකරණ දිස්ත්‍රික්ක තුනයි මොනවාද? කොළඹ, යාපනය, ගාල්. කොළඹ, යාපනය, ගාල්. ඒ වගේම බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී අධිකරණ පද්ධතිය විධිමත් කිරීමට විවිධ උත්සාහයන් අරගෙන තියෙනවා. එහිදී ලන්දේසීන් විසින් අපේ රටට හඳුන්වා දුන්න රෝම ලන්දේසී නීතිය බ්‍රිතාන්‍ය අධිකරණ පද්ධතිය යටතේත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙලා තියෙනවා. බ්‍රිතාන්‍යනොත් ඒ රෝම ලන්දේසී නීතිය අපේ රටේ ඒ විදිහටම ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ලංකාවේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ දෙන තීරණයකට එරෙහිව අපිට බ්‍රිතාන්‍යයේ රාජාධිකරණයට, එහෙම නැත්නම් එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයට අභියාචනා කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. නමුත් මේ අවස්ථාව 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සමගම එංගලන්තයේ රාජාධිකරණයට අභියාචනා කිරීමේ බලය අහෝසි වෙනවා. ඒ බලය ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ලබලා දෙනවා. ඒ බලය ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ලබලා දෙනවා. දැන් ඔයාලට දුවේ පුතේ අවබෝධ වෙන්නේ නැති ලංකාවේ අධිකරණ පද්ධතියේ විකාශය කොහොමද සිද්ධ වුණේ කියලා. ඊට පස්සේ අපි බලමු ශ්‍රී ලංකාවේ වර්තමාන අධිකරණ පද්ධතිය. ශ්‍රී ලංකාවේ වර්තමාන අධිකරණ පද්ධතිය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවනේ දැන් පාලන කටයුතු සිදු කරගෙන යන්නේ. ඒතර 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ ආයතන පද්ධති 6ක් අපේ රටේ ස්ථාපිත කරලා තියෙනවා. ඒතර වර්තමානයේ අධිකරණ ආයතන පද්ධති 6ක් අපේ රටේ දක්නට ලැබෙනවා. මේ අධිකරණ ආයතන අපිට ඉහළ අධිකරණ සහ පහළ අධිකරණ විදිහට වර්ග කරන්න පුළුවන්. මේ අධිකරණ ආයතන ගත්තොත් ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, පලාත් බද මහාධිකරණය, මහාධිකරණය, දිසාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය විදිහට අපිට වර්ග කරන්න පුළුවන්. මේ අතරින් ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණය කියන ආයතන ඉහළ අධිකරණ ආයතන විදියට හඳුනා ගන්න පුළුවන්. දිසාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය කියන ආයතන පහළ අධිකරණ ආයතන විදියට හඳුනා ගන්න පුළුවන්. මේ අධිකරණ ආයතන අතර ඉහළම අධිකරණය, එහෙම නැත්නම් ඉහළම අභියාචන අධිකරණ බලය සහිත උපරිම අධිකරණය විදිහට අපි හඳුනගන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. අපේ රටේ තියෙන ඉහළම අධිකරණ ආයතනය වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා වෙන්නේ කවුද? අග්‍ර විනිශ්චයකාරවරිය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා වෙන්නේ කවුද දුවේ පුතේ? අග්‍ර විනිශ්චයකාරවරිය. ඒතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ක්‍රියාවට නංවනු ලබන අධිකරණ ආයතන අධිකරණ බලතල රාශියක් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ක්‍රියාවට නංවන බලතල රාශියක් අපිට දක්නට ලැබෙනවා. මොනවාද ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ක්‍රියාත්මක කරන බලතල? ශ්‍රේෂ්ඨාධිකරණයේ සතු අධිකරණ බලතල විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ පෙත්සම් විභාග කිරීමේ බලය. මොකද දුවේ පුතේ, මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ පෙත්සම් විභාග කිරීමේ බලය තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ වගේම උපදේශාත්මක අධිකරණ බලය. ඒ කියන්නේ ජනාධිපතිට එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට යම් කිසි නීතියක් සම්බන්ධයෙන් උපදේශයක් අවශ්‍ය වුණොත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා මේ උපදේශය නීතිය සම්බන්ධයෙන් ලබලා දෙන්න කියලා. ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ බැඳී සිටිනවා අදාළ නීතිමය උපදේශය ලබලා දෙන්න. ඒකට කියන උපදේශාත්මක අධිකරණ බලය. ඒ වගේම තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ අධිකරණ බලය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කිව්වොත් අපිට හඳුනා ගන්න පුළුවන් පාර්ලිමේන්තුවට පැමිණීම, ඒ වගේම පාර්ලිමේන්තුවේ කතා කිරීම, පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීම, ඒ වගේම පාර්ලිමේන්තුවේ ඔහුට ලැබිය යුතු වරප්‍රසාද සම්බන්ධයෙන් යම් කිසි කඩවීමක් සිද්ධ වුණොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ වගේම තමයි අවසාන අභියාචනාධිකරණ බලය. ඒ කියන්නේ පහළ උසාවි වලින් එන නඩු තීන්දුවල අවසානයට අභියාචනා කරන්න පුළුවන් ආයතනය වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ. ඒ වගේම ජනාධිපතිවරණ පෙත්සම් විභාග කිරීමේ බලය. ඒ වගේම ජනමත විචාරණ පෙත්සම් විභාග කිරීමේ බලය. ඒ වගේම ආණ්ඩු ක්‍රම විවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය. මෙන්න මේ බලතල රාශියක් ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි වෙනවා. ඉතින් දුවේ පුතේ ඔයාලට එන්න පුළුවන් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයේ සතු බලතල මොනවද කියලා. අපි නැවත බලමු මොනවාද මේ බලතල කියලා. මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ පෙත්සම් විභාග කිරීමේ බලය, උපදේශාත්මක අධිකරණ බලය, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම සම්බන්ධයෙන් වන අධිකරණ බලය, අවසාන අභියාචනාධිකරණ බලය, ජනාධිපතිවරණ පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණ බලය, ජනමත විචාරණ පෙත්සම් විභාග කිරීමේ බලය, ආණ්ඩු ක්‍රම විවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය, මෙන්න මේ වගේ බලතල ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි වෙනවා. එහෙනම් අපේ රටේ ඉහළම අධිකරණයේ වන ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වගේ විශාල බලතල ප්‍රමාණයක් හිමි වෙනවා. ඊළඟට දෙවැනි ඉහළම අධිකරණයේ විදියට අපි හඳුන්වන්නේ අභියාචනාධිකරණය. ඉතින් අභියාචනාධිකරණයේ ප්‍රධානියා වන්නේ අභියාචනාධිකරණ සභාපතිවරය. ඉතින් අභියාචනාධිකරණයට විනිසුරුවන්පත් කරන්නේ ජනාධිපතිවරයා විසින්. අභියාචනාධිකරණයේ ප්‍රධානතම කාර්ය බවට පත් වෙන්නේ පහළ අධිකරණ, ඒ කියන්නේ මහා අධිකරණ සහ වෙනත් අධිකරණ ආයතන වලින් දෙනු ලබන තීන්දුව වලට එරෙහි අභියාචනා විභාග කිරීම. ඒකට පහළ අධිකරණ ආයතන වල අභියාචනා විභාග කරන්න හැකියාව ලැබෙන්නේ අභියාචනාධිකරණයට. ඊළඟ අධිකරණ ආයතනයේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් පළාත් බද මහා අධිකරණය. ඒතර පළාත් බද මහා අධිකරණය ඇති වෙන්නේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 13 වන ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධනයට අනුව. ලංකාව පළාත් සභා 9කට බලේ විමධ්‍යගත වෙනවනේ. එතකොට මේ තෙක්කම තමයි පළාත් බද මහා අධිකරණ ස්ථාපිත කරන්නේ. එතකොට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අභියාචනාධිකරණය සතු බලතල පළාත් මට්ටමින් විමධ්‍යගත කිරීම. අභියාචනාධිකරණයේ සතු බලතල පළාත් මට්ටමින් විමධ්‍යගත කිරීම. මෙතනදී පළාත් බද මහාධිකරණයේ සතු අධිකරණ බලතල විදියට අපිට හඳුනා ගන්න පුළුවන් වාණිජ ආරවුල් විසඳීම, ඒ වගේම පළාත් සභාව තුල හබයාස් කෝපරස් රිප්තාඥා නිකුත් කිරීම, ඒ වගේම ප්‍රාථමික, ඒ වගේම මහේස්ත්‍රාත් දිසාධිකරණ තීන්දුවලට අභියාචනා විසඳීම වගේ දේවල් පළාත් බද මහාධිකරණයේ මගින් සිදු කරනු ලබනවා. ඊළඟ අධිකරණ ආයතන විදිහට අපිට ගන්න පුළුවන් මහාධිකරණය. ඉතින් මහාධිකරණයෙන් මොන වගේ නඩුද පුතේ විභාග වෙන්නේ? බරපතල අපරාධ සම්බන්ධ නඩු තමයි මහාධිකරණයේ මගින් විභාග කරනු ලබන්නේ. එතකොට බරපතල අපරාධ නඩු විභාග කරන්නේ මහාධිකරණය. මොනවාද බරපතල අපරාධ? මිනී මැරුම්, මංකොල්ල කෑම, ස්ත්‍රී දූෂණ, විශාල මංකොල්ල, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ වගේ බරපතල ගණයේ අපරාධ නඩු විසඳුම් දෙන්නේ මහාධිකරණය විසින්. ඒ වගේම ඊළඟට එන අධිකරණ ආයතන විදිහට හඳුන්වන්න පුළුවන් දිසා අධිකරණය. එතකොට ලංකාවේ දිසා අධිකරණ දිස්ත්‍රික්ක 54ක් තියෙනවා. ලංකාවේ අධිකරණ දිස්ත්‍රික්ක 54කට බෙදලා තියෙනවා. මේ වගේන් සිවිල් නඩු සම්බන්ධ අධිකරණ බලය තමයි ක්‍රියාත්මක වෙන්නේ. සිවිල් නඩු සම්බන්ධ අධිකරණ බලය. මම උදාහරණ කීපයක් කියන්නම් දුවලා පුතාලට. විවාහ සම්බන්ධ නඩු, බාල වයස්කරුවන්ගේ භාරකාරත්ව සම්බන්ධ නඩු, දරුකමට හදා ගැනීම සම්බන්ධ නඩු, ඔය වගේ දේවල් මේ දිසා අධිකරණ මගින් ක්‍රියාත්මක වෙනවා. ඊළඟ අධිකරණ ආයතනය තමයි මහේස්ත්‍රාත් අධිකරණේ. එතකොට ශ්‍රී ලංකාවේ අධිකරණ මහේස්ත්‍රාත් අධිකරණ කොට්ටාස 74ක් පිහිටුවලා තියෙනවා. එතන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මුල් අවස්ථා අධිකරණ බලය. මුල් අවස්ථා අධිකරණ බලය. ඒ කියන්නේ රුපියල් 1500කට නොවඩු දඩයක් හෝ අවුරුදු දෙකක බරපතල සිරදඬුවම් හෝ සුරු සිරදඬුවම් ලබා දෙන වැරදි සම්බන්ධයෙන් කටයුතු කරන්නේ මහේස්ත්‍රාත් අධිකරණය විසින්. එතකොට ඔයාලට දැන් පැහැදිලි වෙන්න ඇති වර්තමානයේ ක්‍රියාත්මක වන අධිකරණ ආයතන මොනවාද සහ ඒ අධිකරණ ආයතන මගින් මොන වගේ දේවල් ක්‍රියාත්මක වෙනවද කියලා, මොන වගේ බලතල ක්‍රියාත්මක කරනවද කියලා. ඊළඟට දුවේ පුතේ මම ඔයාලගේ අවධානය යොමු කරන්නේ නීතියේ ක්‍රියාවට නංවන ප්‍රධානීන් පිළිබඳව. ලංකාවේ නීතියේ ක්‍රියාවට නංවන ප්‍රධානීන් 3 දෙනෙක් ඉන්නවා. ඒ අය තමයි අධිකරණ අමාත්‍යතුමා, අග්‍ර විනිශ්චයකාරතුමා, නීතිපතිතුමා. නීතියේ ක්‍රියාවට නංවන මේ ප්‍රධාන නිලධාරීන් 3 දෙනා අපි නැවත වතාවක් බලමු. අධිකරණ අමාත්‍යතුමා, අග්‍ර විනිශ්චයකාරතුමා සහ නීතිපතිතුමා. ඊළඟට ඔයාලගේ අවධානය මම යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රම පිළිබඳව. අපිට හැම දෙයකටම නීති කටයුත්ත ක්‍රියාත්මක කරගන්න අධිකරණයට යෑමෙන් මොකද්ද වෙන්නේ? විශාල කාලයක් යනවා. ඒ වගේම විශාල ශ්‍රමයක් වැය කරන්න සිද්ධ වෙනවා. අපිට විශාල මුදලක් මේ සඳහා යොදවන්න සිද්ධ වෙනවා. නමුත් ඉක්මනින්ම ගැටලුවටපත් පුද්ගලයන්ට විසඳුමක් ලබා ගන්න පුළුවන් විකල්ප ක්‍රම කිහිපයක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒවා අපි හඳුන්වන්න පුළුවන් බේරුම්කරණය, ඒ වගේම ඔම්බුඩ්ස්මන්වරයා, මානව හිමිකම් කොමිසම. ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රම, බේරුම්කරණය, ඔම්බුඩ්ස්මන්වරයා සහ මානව හිමිකම් කොමිසම. ඔයාලට විභාගෙට එන්න පුළුවන් දුවේ පුතේ, ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රම මොනවාද කියලා. ප්‍රධාන විකල්ප ක්‍රම තුනක් තියෙනවා. බේරුම්කරණයේ ආකාර දෙකයි, ස්වේච්ඡාවෙන් ඇතිකරන බේරුම්කරණය සහ අනිවාර්ය බේරුම්කරණය. ඊළඟ එක ඔම්බුඩ්ස්මන්වරයා, ඊළඟ එක මානව හිමිකම් කොමිසම. ආදරණීය දුවේ පුතේ, අපි මේ පාඩමෙන් ගොඩාක් කරුණු අධ්‍යයනය කරා. දැන් ඔයාලගේ අභ්‍යාස පොතේ මේ ප්‍රශ්න ටික ලියාගන්න බලන්න. පළවෙනි එක, නීතිය යනු කුමක්දැයි අර්ථකථනය කරන්න. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ ලියනකොට ඔයාලට TH ග්‍රීන් සහ ජෝන් ඔස්ටින්ගේ අර්ථකථනයත් එක්ක ඔයාලට අර්ථකථනය සකස් කරගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නය, නීතියේ ගුණාංග මොනවාද? තුන්වෙනි ප්‍රශ්නය, නීතියේ මූලාශ්‍ර නම් කරන්න. ඊළඟ ප්‍රශ්නය, නීතිය ක්‍රියාත්මක වන ආකාරයේ අනුව නීතිය කොටස් දෙකකට බෙදී ඒ මොනවාද? ඊළඟ එක, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පොදු නීතිය කුමක්ද? ඊළඟ ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විශේෂ නීති මොනවාද? ඊළඟ ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ වර්තමාන අධිකරණ පද්ධතියට අදාළ අධිකරණ ආයතන නම් කරන්න. ඊළඟ ප්‍රශ්නය, නීතියේ ක්‍රියාවට නංවන ප්‍රධානීන් නම් කරන්න. ඊළඟ ප්‍රශ්නය, ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රම මොනවාද? ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රම මොනවාද? හරි ආදරණීය දුවේ පුතේ, අද මම ඔයාලට කියලා දුන්න මේ පුරවැසි අධ්‍යාපන පාඩම 11 ශ්‍රේණියේ නීති හා යුක්තිය, මේ පාඩමෙන් මම ඔයාලට දුන්න ওই වගේ ප්‍රශ්න අප සාමාන්‍ය පෙළ විභාගයට එන්න බොහෝ විට ඉඩ තියෙනවා. ඔයාලා නැවත වතාවක් පෙළ පොතත් හොඳින් අධ්‍යයනය කරලා මේ ප්‍රශ්න වලට හොඳින් උත්තර ලියලා විභාගයට සූදානම් වෙන්න. ඔයාලා හැමෝටම ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි යලිත් දිනයක නැවත පුරවැසි අධ්‍යාපන පාඩමත් සමග එකතු වෙමු.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ පුරවැසි අධ්‍යාපනයේ 10 වසරේ අපේ ආදරණීය දුවා දරුවන්ට පාඩම කියලා දුන්නේ බදුල්ල විහාර මහදේවි බාලිකා මහාවිද්‍යාලයේ චම්පිකා ප්‍රියදර්ශිනී ගුරුමෑණියන්.
ඌවේ කුරු කෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුවා දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කර.